अभिनव मंत्री तुम्हारे नील प्रतिज्ञा अनुराधपुर डिस्ट्रिक्ट के करु एम जी वीरसेन मेतु
संजीव वीरसेन नाम श्रीलंका प्रजातांत्रिक समाजवादी जनपदे आंध्रण व्यवस्थावरक्षाक अनुगमनीकरण वर्तते श्रीलंका देशे तुल दिनम रज पीठीमट किलिन्मो अन्याकारी किं श्रीलंका तुलो इन पृथ्वी आधारदीम अनुबलदीम अनुग्रह युगल धैर्यदीमो देशना किरी मन कर गौरव बहुमान प्रकाश प्रतिज्ञा
अनुराधपुर डिस्ट्रिक्ट पार्लमेंट मंत्री करु एच नंदसेन महता मेयाम हेतु कोटगेन आंडुक व्यवस्थावे अनुनमे दहतुन आ व्यवस्था प्रकार विषय अप्रैल मस हतरवण दिन सिट मे पार्लमेंट मंत्री दुरेग पुरपोड कति मे सभावट दुन के मैं हेतुमागे अभाव मे पार्लमेंट मा दन्ना सिटी बलवत् कनगाटे එම හදිසි අභාවය පිළිබඳ අප දැඩිසේ කනගාටු වන අතර මෙම ගරු මන්ත්‍රීවරයාගේ පෞලිය අයවිත අපේ සාතසික සංයෝගය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු වෙනුවෙන් මම දන්වන්න කැමැත්තෙමි. මේ පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාවක් මතු දිනයකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථා ප්‍රකාරව මා විසින් 2024 අප්‍රේල් මාස 10 වන දින බැංකු සංශෝධන නැමැති පනත් කෙටුම්පතේ සහතිකේ සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. දක්ෂිණ ලංකා තෘතීක අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 2 යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවරකාරක සභාවට මතු පළවන මන්ත්‍රීවරයන් අතිරේක සමාජිකයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කරු රෝහණ දිසානායක මැතිතුමා, කරු අරවින්ද කුමාර් මැතිතුමා, කරු අශෝක් අබේසිංහ මැතිතුමා, කරු කරුණාදාස කොටිතුවක්කු මැතිතුමා, කරු ඉසුරු දොඩම්ගොඩ මැතිතුමා, කරු කිංග්ස් නෙල්සන් මැතිතුමා, කරු රෝහණ බණ්ඩාර මැතිතුමා, කරු නිකුණ රණවක මැතිතුමා. ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 2 යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවරකාරක සභාවට මතු පළවන මන්ත්‍රීවරයන් අතිරේක සමාජිකයන් වශයෙන් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා, ගරු ජයන්ත කටකොඩ මැතිතුමා, ගරු වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන මැතිතුමා, ගරු යූ.කේ. සුමිත් උඩුකුඹර මැතිතුමා, ගරු වෛද්‍ය උපුල් ගලප්පති මැතිතුමා, ගරු මිලාන් ජයතිරක මැතිතුමා, ගරු රාජිකා වික්‍රමසිංහ මැතිණිය, ගරු සමම්පිය හේරත් මැතිතුමා. රුහුණු උදානයේ සංවිධානයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113-2 යටතේ ස්ථාවර කාර්යක සභාවට මතු කරවන මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් විසින් මා විසින් නාම කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු රෝහණ දිසානායක මැතිතුමා, ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා, ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා, ගරු අශෝක් අබේසිංහ මැතිතුමා, ගරු ඉසුරු දඩංගොඩ මැතිතුමා, ගරු කිංග්ස් නෙල්සන් මැතිතුමා, ගරු රෝහණ බණ්ඩාර මැතිතුමා, ගරු නිපුණ රණවක මැතිතුමා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 විධි විධාන සහ 20-24 පෙබරවාරි 9 දින පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යෝජනා ප්‍රකාර වරාය නාවික ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශකාරක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන්ට තීරීම් කාර්යක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු චාමර සම්පත් දසනායක මැතිතුමා, ගරු ජොන්ස්ටන් රොනාල්ඩ් මැතිතුමා, ගරු එච්.එම්. ෆෞසි මැතිතුමා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 විධි විධාන සහ 20-24 පෙබරවාරි 9 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන යෝජනා ප්‍රකාරව ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකාරක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන්ට තීරීම් කාර්යක සභාවට මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු කේ. කාදර් මස්තාන් මැතිතුමා, ගරු මායාදුන්න චින්තක අමල් මැතිතුමා, ගරු මර්ජාන් ෆලිල් මැතිතුමා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 විධි විධාන සහ 20-24 පෙබරවාරි 9 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාර වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශකාරක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන්ද තීරීම් කාර්යක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු අඩිවේල් සුරේෂ් මැතිතුමා, නිමල් ලන්සා මැතිතුමා, ගරු කරුණාදාස කොඩිතෝක් මැතිතුමා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 විධි විධාන සහ 20-24 පෙබරවාරි මාස 9 දින පාර්ලිමේන්තුවේ සම්මත කරන යෝජනා ප්‍රකාර තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශකාරක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන්ද තීරීම් කාර්යක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කරුණිත් අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා, නිතිඥ ප්‍රේමනාත් දොළවත්ත මැතිතුමා, ගරු සමම්ප්‍රිය හේරත් මැතිතුමා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රොෂාන් රණසිංහ මහතා විසින් 20-23 දෙසැම්බර් 13 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේ මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීති චන්දි මීරක්කොඩි මහතා විසින් 20-24 මාර්තු 6 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේ මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මායාදුන්න චින්තක අමල් මැතිතුමා විසින් 20-24 මාර්තු 6 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ශානිකෙන් රාජපුත්‍රන් මැතිතුමා, රසමාණිකම් මැතිතුමා විසින් 20-24 මාර්තු 7 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේ මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කංචන විජේසේකර මහතා විසින් 20-24 පෙබරවාරි 20 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේ මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද ගැන කාර්යක සභාවට යොමු කරනු ලැබේ. කථානායකවරයා විසින් ලිපි ලේඛනාදී පිළිගැන්වීම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2021 මුදල් වර්ෂයේ සඳහා විගණක අධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ 26 කොටස සහ 27 කොටස්. 2022 මුදල් වර්ෂයේ සඳහා විගණක අධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ 26 කොටස සහ 2023 මුදල් වර්ෂයේ සඳහා විගණක අධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ පළවන කොටස මම ඉදිරිපත් කරමි. සභානායකතුමා.
ගරු කථානායකතුමී, කී වාර්තාම් ප්‍රණිකෘතිය යෝජනාද?
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 8 කාණ්ඩයේ 4 කොටස සහ ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යානවල තෘණ භූමි සංරක්ෂණ ක්‍රියාවලිය අගයීම පිළිබඳ පාරිසරික විගණන වාර්තාව මම ඉදිරිපත් කරමි. සභානායකතුමා.
කථානායකතුමනි, කී වාර්තාම් ප්‍රණිකලිතය යෝජනා කරනවා?
පිළිගැනීම පිළිගැනීම ගරු අග්‍රාමත්තුමා.
ගරු කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා ලෝහර ආර්යන අය අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ ඉතියයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරී සම්බන්ධයේ කරුණ පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයේ 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව වෙත යොමු කළ ඉතියයි මම යෝජනා කරමි. 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වැනි වගන්තිය සමග කිවිය යුතු 29 වැනි වගන්තිය යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2024 පෙබරවාරි 16 දිනෙති අංක 23(71)-48 දරන අතිවිශේෂ කැසට් පත්‍රය පල කරන ලද නියෝග 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වැනි වගන්තිය සමග කිවිය යුතු 29 වැනි වගන්තිය යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2024 පෙබරවාරි 16 වෙනි දින ඇති 23(71)-49 දරන අතිවිශේෂ කැසට් පත්‍රය පල කරන ලද නියෝග 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වැනි වගන්තිය සමග කිවිය යුතු 29 වැනි වගන්තිය යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2024 පෙබරවාරි 16 වෙනි දින ඇති අංක 23(71)-50 දරන අතිවිශේෂ කැසට් පත්‍රය පල කරන ලද නියෝග ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ සෞදි අරාබි රාජධානී ආණ්ඩුව අතර ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විතීයික බදු කරන වැළැක්වීම සහ බදු පැහැරහැරීම වැළැක්වීම සඳහා 2023 ජනවාරි 26 දින ඇති කරගත් සම්මුතිය සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4(1) සහ 14 වගන්ති සමග කිය යුතු 20 වැනි වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2024 මාර්තු 19 වෙනි දින ඇති අංක 23(70)-14 දරන අතිවිශේෂ කැසට් පත්‍රය පල කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම නියෝග සම්මුතිය සහ රෙගුලාසි රජයේ මුදල් පිළිබඳව කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2024 අප්‍රේල් 19 වෙනි දින ඇති අංක 23(80)-32 දරන අතිවිශේෂ කැසට් පත්‍රය හා එහි උපලේඛනයේ පල කරමින් කරලාද ප්‍රකාශනය මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපන ඇමතුමා,
ගරු කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යාලය යොමු කළ තියෙයි යෝජනා කරමි.
නාගරික සංවර්ධන හා නිවාස ඇමතුමා,
2022 වර්ෂය සඳහා හෝටෙල් ඩිවලපර්ස් ලංකා ලිමිටෙඩ් හි වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ධීවර අමාත්‍යතුමා,
2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්මය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ප්‍රවාහන මහාමාර්ග ඇමතුමා,
ගරු කතානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධයෙන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. මෙම ලිපිලේඛනාදී පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා වෙත සපයා ඇත.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමතුමා,
2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්මය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අධිකරණ හා බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපති සංස්කරණ ඇමතුමා,
1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වෙනි වගන්තිය සමග කියවිය යුතු 61 වගන්තිය යටතේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2023 නොවැම්බර් 27 දින අංක 2360 22 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 45 වගන්තිය සමග කියවිය යුතු 61 වගන්තිය යටතේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2024 පෙබරවාරි 13 දිනෙති අංක 2371 ඇලිරක් 13 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කරු සංචාරක හා ඉඩම් අමාත්‍යතුමනි,
කරු කතානායකතුමනි, 2005 අංක 38 දරණ සංචාරක කටයුතු පනතේ 26 එක වගන්තිය යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශය සහිතව සංචාරක සංවර්ධන ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 දෙසැම්බර් 1 දින ඇති අංක 2360 ඇදීර 62 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 2005 අංක 38 දරණ සංචාර කටයුතු පනතේ 26 වගන්තිය යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශය සහිතව සංචාරක සංවර්ධන ප්‍රදේශය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සංචාරක ඉඩම් අමාත්‍යවරයා විසින් පනවන ලද 2023 දෙසැම්බර් 1 දිනෙති අංක 2360 ඇදීර 63 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය පරකලනද නියමයේ සහ 454 වන අධිකාරියක් වූ රජයේ ඉඩම් ආඥා පනතේ 822 වගන්ති සමග කිය යුතු 95 සහ 96 වගන්ති යටතේ සංචාරක ඉඩම් අමාත්‍යවරයා විසින් 2024 අප්‍රේල් 9 දින සාදන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියමයන් සහ නියෝග සංචාරක ඉඩම් කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ කියා මම යෝජනා කරමි. 2013 අංක 33 දරණ ක්‍රීඩා වල යෙදීමේ උත්තේජන ද්‍රව්‍ය ගැනීමේදී සම්මුතියේ පනතේ 3 වගන්තිය සමග කිය යුතු 34 වගන්ති යටතේ තහනම් ද්‍රව්‍ය ලයිස්තු සම්බන්ධයෙන් ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලද 2024 පෙබරවාරි 27 දිනෙති අංක 2373 ඇදීර 14 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග ක්‍රීඩා යෞවන කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
විදුලි බල හා බලශක්තිය මත
2022 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව බලශක්තිය ප්‍රවාහන පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැනීම අධිකරණ බන්ධනාගාර කටයුතු හා
ගරු කතානායකතුමනි, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ක සභාව වෙත යොමු කරන ලද 218 අධිකාරිය වූ විෂ වර්ග, අබින් සහ අන්තරාදායක ඖෂධ වර්ග ආඥාපනතේ 77 අයන්න වගන්තියේ 6 වන උපවගන්තිය සමග කියවිය යුතු 1 ආඥාපනතේ 80 වන වගන්තිය යටතේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 නොවැම්බර් 27 දිනෙති අංක 2360 21 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
විෘත්තිකරුක නීතිගත සමාජ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව WDG සෙනෙවි රත්නමැතිතුමා. සෙනෙවි රත්නමැතිතුමා.
ගරු කතානායකතුමනි, යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වෙත යොමු කරන ලද අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කිටුම් පත සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම රෝහණ දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, පුබ්බිලේ දඹගොල්ල අංක 72 දරණ ස්ථානයේ පදිංචි BM හිම්බණ්ඩා මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නවේ.
ශාන්ත බණ්ඩාරමැතිතුමා.
ගරු කතානායකතුමනි, මහරච්චමුල්ල ගල්ගමුව දකුණ කඩේවත්ත යන ලිපිනෙහි පදිංචි KW විජයානි මහත්මියගෙන් ලැබුණු පෙස්සම සහ ගොකරැල්ල ඉහළගම ගොඩගම යන ලිපිනෙහි පදිංචි NC සමන්ත විජේසේකර මහතාගෙන් ලැබුණු පෙස්සම් පිළිගන්නවා.
විජිත හේරත්නැතිතුමා.
ගරු කතානායකතුමනි, පැලවත්ත මිරිස්වත්ත අංක 402 දරණ ස්ථානයේ පදිංචි ඉන්දික ප්‍රභාත් ජයසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද ඇල්ලගාව මඩල අංක 220 දරන ස්ථානයේ පදිංචි කේවී අනුරකීර්ති මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ එල්ලක්කල වලලියද්ද අංක 80 ඇල ඉරක් 7 දරන ස්ථානයේ පදිංචි WAAD පුෂ්පකුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නුම්.
රෝහිත අබේගුණවදන මැතිතුමා. UK සුමිත් උඩුකුඹුර මැතිතුමා. WHM ධර්මසේන මැතිතුමා. නියෝගිය නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා.
ගරු කතානායකතුමනි, අම්පිටියේ විශේෂ අධ්‍යාපන මධ්‍යස්ථානය යන ලිපිනේ පදිංචි AMA කුමාරි අබේසේකර මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් සහ හන්දිස්සේ හේරාපිටිය අංක 72 දරන ස්ථානයේ පදිංචි BG වික්‍රමසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නුමි.
ගාමිණී වලේබඩ මැතිතුමා.
කතානායකතුමනි, ගැටහැත්ත මාර්ගයේ අංක 115 දරන ස්ථානයේහි පදිංචි නන්දසේන ගම්ලත් මහතාගෙන් ලැබුණු පෙත්සම මේ අවස්ථාවේ පිළිගන්නුමි.
සමම්පිරේ හේරත් මැතිතුමා.
ගරු කතානායකතුමනි, වෙල්පල්ල ගණන් කැටේ යන ලිපිනේ පදිංචි එඩ්ඩී රංජන් මහතාගේ ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. 24 අප්‍රේල් 5 දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු කාර්ක සභා රැසීමේ තීරණය කළ පරිදි අද දින නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයේ පූජ්‍ය අතුරුලිය රතන හිමි. වරප්‍රසාද ප්‍රශ්නයේ පාර්ටි චම්පක රණෝක මැතිතුමනි.
ගරු කතානායකතුමනි, ඔබතුමා වෙත මම පසුගිය 18 වෙනිදා ලිපියක් දැන්නා. 2024/4/7 දින මව්බිම ඉරිදා පුවත්පතේ පළ වූ වාර්තාවක් මගින් මගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් ක්‍රමසාවිතී පිළිබඳ කාර්ක සභාවේ කටයුතු හා ඒ සභාපතිවරයා ලෙස මගේ කටයුතු විවේචනය කරමින් අපහාසාත්මක ලිපියක් මව්බිම නැමැති ඉරිදා පුවත්පතේ 2024/4/7 වෙනි දිනැතුව පළ කර තිබිනි. එම ලිපිය මෙහි යමනුන් ලෙස ඉදිරිපත් කරන අතරේ සභාගත කරමි. එම ලිපිය මගින් ක්‍රමසාවිතී පිළිබඳ කාර්ක සභාව රටට විහිළු සපයන කාර්ක සභාවක් බවත්, ඒ සභාපතිවරයා ලෙස මා හිරිකිතයක් නැතුව දොඩවන පුජ්‍යලිකු ලෙසත්, මගේ චරිත ප්‍රවර්ධනයට කමිටු වටවාගෙන පවත්වාගෙන යන බවත්, දේශපාලන නායක හීනයක නිලන මාහට ක්‍රමසාවිතී කාර්ක සභාවේ සභාපතිකම සුව නිින්දක් වී ඇති බව දක්වමින්, කාර්ක සභාවේ හා කාර්ක සභාවේ සභාපතිවරයා ලෙස මගේ ක්‍රියාකලාපයේ අපහාසාත්මකව විවේචනය කිරීම මගින් මගේ වරප්‍රසාද කඩවිය ඇති බැවින් මේ වරප්‍රසාද කඩවියම වරප්‍රසාද කාර්ක සභාවට යොමු කර නිසි පරිදි පරීක්ෂණයක් පවත්වමින් ඔබතුමාගේ කාරුණික ඉල්ලීම.
විපක්ෂ නායකතුමා.
කතානායකතුමා, මේ අපේ අධ්‍යාපන අමාත්‍යතුමාට අවසරය දුන්නා මට වැදගත් කාරණාවක් ඉදිරිපත් කරන්න. ගරු අමාත්‍යතුමාගේ අධ්‍යාපන අමාත්‍යතුමාගේ පූර්ණ අවධානය මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නේදී. ගරු අමාත්‍යතුමා, හරි, ගරු අමාත්‍යතුමා, 2024/3/28 වෙනි දින රජයේ පාසල් සහ රජයේ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණා. විශේෂයෙන්ම ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නය ගැනත්, ඒ වගේම විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නය ගැනත්. විශේෂයෙන්ම ඒ ක්‍රියාමාර්ගයෙන් පසුව 2024/4/18 වෙනි දින අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමිය වාසනා ගුණරත්න මහත්මියගේ අත්සනෙන් නිකුත්තුණු ලිපිය තුළ ඇත්ත වශයෙන්ම වැඩි ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ රටේ ගුරුවරුන් 241,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. 15,000-16,000 අතර විදුහල්පතිවරුන් ප්‍රමාණයක් සිටිනවා. ඉතින් ඔබතුමත් මමත් පිළිගන්න දෙයක් තමයි, බොහොම පැහැදිලිව විදුහල්පති ක්ෂේත්‍රයේත් ගුරු ක්ෂේත්‍රයේත් බරපතල වැටුප් විෂමතාවයක් තිබෙනවා. හැබැයි එහෙම ගැටලුවක් නැති කියන ආකාරයට ඉලිබිමු කරමින් මේ වාසනා ගුණරත්න ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමිය ලිපියක් ඉදිරිපත් කළා තිබෙනවා. ඉතින් මේ ප්‍රශ්නය තුළ ඔබතුමා දන්නවා උසාවි නිර්දේශ තිබෙනවා, සුබෝධිනී වැටුප් නිර්දේශ තිබෙනවා, BC පෙරේරා නිර්දේශ තිබෙනවා. මේ ඔක්කොම නිර්දේශ හැල්ලුවට ලක් කරමින් කොහොමද අමාත්‍යංශයේ නිලධාරීවරියකට මේ මහ පොළවේ සත්‍යය යථාර්ථය, ඒ කියන්නේ ගුරුවරුන් විඳින දුක, විදුහල්පතිවරුන් විඳින දුක එසේ මෙසේ ගානක් නෙමෙයි. ගුරුවරු 241,000කට වැඩි ප්‍රමාණයක්, විදුහල්පතිවරු 15,000 16,000 අතර ප්‍රමාණයක්. ඉතින් මම විශේෂයෙන්ම මේ ගැන විධිමත් ප්‍රශ්නයක් හෙට දිනේ ඔබතුමාගෙන් අහනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමති, කොහොමද ඇමතිතුමනි මේ ඔබතුමා නිවැරදි ස්ථාවරයක ඉඳගෙන මේ වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දිය යුතුයි? ඇත්ත වශයෙන්ම මේ වෙනුවෙන් දීමනාවක් ලබා දීම ආරම්භ කරලා ඒකෙන් තුනෙන් එකක් දුන්නේ ගුරුවරුන්ට. විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව ප්‍රශ්නෙට තාම විසඳුමක් නැහැ. ඉතින් මම කොහොමද මෙහෙම වෙන්නේ? කොහොමද මෙහෙම නිලධාරිවරියා මේ මහ පොළවේ සත්‍යයේ යථාර්ථය වන ගුරු වැටුප් විෂමතාවයක් නැහැ, විදුහල්පති වැටුප් විෂමතාවයක් නැහැයි කියලා කොහොමද ප්‍රකාශ කරන්නේ? ඒ තුල මේ ශේෂ්ත්‍රයේ අය දැඩි කලකිරීමට ලක් වෙලා විවිධ ක්‍රියාමාර්ග ගන්නකොට පාසල් 10,126ක දූ දරුවන් 41,00,000කට තමයි හානිය සිද්ධ වෙන්නේ. මම ඔබතුමාගෙන් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා. මේ සභාවේ ඔබතුමා කරුණා කරලා මේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමියගේ ලිපියේ ගම්‍ය වී තිබෙන කරුණු කාරණා සියල්ලක්ම ප්‍රතික්ෂේප කරලා අපේ ගුරුපරපුරේ සහ විදුහල්පති පරපුරේ මනස හදන්නට, ඒ වගේ මනස හදන්නට වචනයෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙන් ඒ අයගේ වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දීමට අද දවසේ මේ මොහොතේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රතිඥාවක් ලබා දීම අතිශය වැදගත් වෙනවා. එනිසා මම ඉල්ලීමක් කරන ඔබතුමාට ඒකට ප්‍රතිචාර දක්වන්නයි කියලා මගේ පළවෙනි ගැටලුව හැටියට ඔබතුමාට ඉදිරිපත් කරනවා.
ප්‍රශ්නයතුමා අහපු කාරණේ සම්බන්ධයෙන්ද? දැන් මේ අහපු කාරණේ සම්බන්ධයෙන්ද? ඒකට මම උත්තර දුන්නා න් පස්සේ මම ඔබතුමා අහන්න මම උත්තර දෙන්නම්. ගරු කථානායකතුමනි, මම ලංකාවේ නොහිටපු වෙලාවක 2004/4/18 වෙනි දිනෙන් ගරු විපක්ෂ නායකතුමා සඳහන් කළ ආකාරයට ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ගුරු ආයතන නමින් ප්‍රධාන ලේකම් ජාතික ගුරු බලයට ලිපියක් යවලා තියෙනවා. ඒ ලිපියේ තියෙන ප්‍රතිපත්ති මේ කරුණ පිළිබඳව එතුමීට මෙවැනි ලිපියක් තියන්න පුළුවන් කමක් නැහැ. මම අද උදේ මේක දැක්කහම මම ලේකම්තුමියට උපදෙස් දුන්නා මේ ගැන වහාම කරුණ විමසන්නයි කියලා. ඇයි ප්‍රතිපත්ති මේ කරුණු සම්බන්ධයෙන් මේ ලිපියක් ලිව්වේ කියලා. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ ඔබතුමාත් එක්ක ඔබතුමා කිව්ව ආකාරයටම මම මේ ප්‍රශ්නේ පිළිබඳව මීට අවස්ථා පෙර අවස්ථාවල අධ්‍යාපන ඇමතිවර හැට මේ සම්බන්ධයෙන් දරපු ස්ථාවරයක් තියෙනවා. ඒ තමයි 1994 ගුරු සේවා ව්‍යවස්ථාව ඇති කළ හැම පස්සේ ඇති කරන ලද ගුරු වැටු ඉහළ දැමීම BC පෙරා කමිටුව මගින් නැවත ඒකට අත නොතබා රාජසිංහ වැටුප් වැඩි කළා. ඒ වෙලාවේ ඇති වූ පරතරය තමයි මේ දා ඉඳලා මද දක්වා ආවේ. ඒකේ බරපතල ලෙස ගුරුවරුන් 2022 මුල් කාලය තුලදී ගත්ත ක්‍රියාමාර්ගයන් නිසා 2021 අගභාගයේදී සහ ගුරුවරුන් පාරේ ඇවිද්දා මාස 3ක් තිස්සේ ඒ පාර තමයි දලසලහ පෙරමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මම හිතන්නේ තවත් මන්ත්‍රීතුමාලා සම්බන්ධ වුණා අණු කමිටු වාර්තාවක් ඉදිරිපත් කළේ. ඒ අණු කමිටු වාර්තාවේ ඒ වෙලාවට අදාළ විසඳුම පමණක් දුන්නා. ඒකෙන් අදහස් වෙන්නේ වැටුප් විෂමතාවය එතනින් ඉවරයි කියලා. ඒ නිසා මම මගේ ස්ථාවරය වෙන්නේ ප්‍රතිපත්තිමය කාරණයක් සම්බන්ධයෙන් නිලධාරිකුට නිරීක්ෂණය කරන්න බෑ, මේක තියෙන නිරීක්ෂණය කරනවායි කියලා. ඒක සම්පූර්ණ වැරදි. ඒ පිළිබඳව මම කරුණු විමසන්නයි කියන එක කියලා තිනෝ. ගුරුවරට විෂමතාවේ තාම විසඳිලා නැහැ. ඒක තව විසඳිය යුතු කොටස් තියෙනවා. එපමණක් නෙමෙයි, මේ විෂමතාවයට සමගාමීව ගුරු අධ්‍යාපනඥ සේවය, විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ අධ්‍යාපන පරිපාලන සේවය කියන හතරෙම විෂමතාවයන් තියෙනවා. ඒ පිළිබඳව මේ වෙන විට කමිටු වාර්තා සකස් කළා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යවලා තිනෝ. එහි එකඟතාවය ඇතිව අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරා.
විනාඩියක් නෑ, මම මේක මතු කරපු එකේ විනාඩියක් අවස්ථාව ලබා දෙන්න. ගරු අධ්‍යාපනතුමා, අධ්‍යාපන ඇමතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. මමත් රෝහිණී කවිරත්න ගරු මන්ත්‍රීතුමියත් ඔබතුමාව හමු වෙලා අනද්‍යන ගුරු විදුහල්පති, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ, ගුරු සංවර්ධන නිලධාරී, අධ්‍යාපන පරිපාලන මේ කොටස් හත පිළිබඳව අපි සාකච්ඡා කරලා ඒ ගත යුතු පියවර පිළිබඳව බොහොම සාධනීය තැන්වලට ආවා. එතකොට ගරු ඇමතිතුමා, මේ ප්‍රතිපත්තිය පිළිබඳව ඔබතුමාගේත් අපේ විපක්ෂෙත් ඉන්න එක මතයක. ඒ මතය තමයි විදුහල්පති වැටුප් විෂමතාවය, ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය අපි ඉවත් කරන්නට ඕන. ඒ සඳහා ගත්තු පළවෙනි පියවරක් තමයි දීමනාවෙන් තුනෙන් එකක් දීම. දැන් ඒ දීමනාවෙන් තුනෙන් දෙක ලබා දෙන්නට අපි ප්‍රතිඥාවක් දෙනවා අපේ රජයක් තුළ. එතනින් මේ වැටුප් විෂමතාවය විසඳෙන්නේ නැහැ. ඉතින් මම මේ ඔබතුමාගෙන් අහන්නේ, මහජන නියෝජිතෙක් වෙන ඔබතුමත්, මහජන නියෝජිතවුන් වන අපිත්, ජනතාවගේ ඡන්දෙන් ඇවිල්ලා මේ සභාව තුළ යම්කිසි එකඟතාවයකට ඇවිල්ලා ගුරුවරුන් 241,000 වෙනුවෙන් ඒ නිශ්චිත තීන්දු අරගෙන විදුහල්පති වැටුප් විෂමතාවය තුරන් කරන්නට ඒ 15,000-16,000 අතර තීන්දුවක් අරගෙන අපි එහෙම එකඟතාවයකට ආවයින් පස්සේ මේ දේ සිදුවිය යුතු දෙයක් කියලා කොහොමද ඔබතුමාගේම අමාත්‍යංශයේ නිලධාරිවරියක් කියන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා? මම ඔබතුමාගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. මට ඒ නිලධාරිවරුන් එක පුද්ගලික ප්‍රශ්න නැහැ. ඒ නිලධාරිවරුන්ට තව දුරටත් මේ අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරන්න බෑ. ඒක තමයි අපේ මතය. ඔබතුමා කරුණා කරලා මේ පිළිබඳව විනය පියවරක් ගන්නට ඕන. මොකද අද වෙනකොට 241,000 ගුරුවරු කැළඹිලා, අද වෙනකොට 15,000-16,000 විදුහල්පතිවරු කැළඹිලා මේකට කරුණා කළ ඔබතුමාගේ ප්‍රතිචාරය දක්වන්න.
මේ කාරණය සම්බන්ධවමයි ගරු අධ්‍යාපන ඇමතුමාගෙන් සඳහන් වුණා. ඒ වැටුප් විෂමතා ප්‍රශ්නේ මතුවෙච්ච වෙලාවේ පත් කරපු කැබිනට් අනුකමිටුව පිළිබඳව ඇත්තටම ගරු ඇමතිතුමනි, ඒ අවස්ථාවේ කැබිනට් අනුකමිටුවේ මම සමාජිකයේ, ඒ අවස්ථාවේ ඒ මොහොතේ තිබුණු ප්‍රශ්නයට තාවකාලික පිළියමක් පමණක් නෙවෙයි එකෙන් දුන්නේ. ඒකේ අපි අධියර කීපයකින්, ඒ කියන්නේ අයවැය කීපයකින් ඉදිරියට ක්‍රමානුකූලව ඒ ප්‍රශ්නේ විසඳන ආකාරය පෙන්වා දීලා තිබුණා. නමුත් සිද්ධ වුණේ එක අයවැයකින් විතරක්. ඒ වෙලාවේ මුදල් ඇමති හැටියේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඔහු මේකට එතරම් ධනාත්මක අදහසක් දැක්වුවේ නැහැ. නමුත් එක අයවැයකින් විතරක් අර දීපු මුල් යෝජනාව ඉදිරිපත් වුණාට පසුකාලීන අයවැය යෝජනා වලින් මේක සලකා බැලීමක් සිදු වුණේ නැහැ. ඒක තමයි මේක දිගින් දිගටම යන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා මේ පිළිබඳව කරුණු නිවැරදි කරන්න, නැත්නම් මේ කැබිනට් අනුකමිටුව පිළිබඳව වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන් නිසා.
ගරු ප්‍රධානායතුමනි,
මේ වලේබඩ මන්ත්‍රීතුමායි ඉස්සෙල්ල ඉල්ලුවේ.
අධ්‍යාපන ගරු කථානායකතුමනි ස්තුතිවන්ත වෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රශ්න විසඳීමට ගරු ඇමතිතුමා ගන්න ප්‍රයත්නයේ ස්තුතිවන්ත වෙමින්ම ඔබතුමාට මම මේ කාරණාව යොමු කරන්නේ. අපි දන්නවා එක වසරට ඇතුල් වෙනවා ළමයි 340,000-50,000 විතර. ඒක අවුරුදු 10ක 11ක අධ්‍යාපනයෙන් පස්සේ සාමාන්‍ය පෙළ විභාගයට පළවෙනි වර පෙනී හිටින ළමයි සංඛ්‍යාව 275,000 300,000 අතර වෙනවා. දෙවෙනි වර පෙනී හිටිනවා ළමයි 102,000 විතර. එතකොට 104,000 විතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා ඒ ප්‍රතිඵල වලින් ඒගොල්ලෝ උසස් පෙළ පන්ති වලට ප්‍රවේශ වෙනවා. එතකොට උසස් පෙළ සඳහා පෞද්ගලික පාසල් වල අධ්‍යාපනය ලබන අයත් රජයේ පාසල් පද්ධතිය අයත් බඳවා ගන්නවා. මේ අතර ගරු ඇමතිතුමනි, කථානායකතුමනි, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අපේක්ෂා කරපු ප්‍රතිඵල නොලැබිච්ච ළමයි නැවත පුනරීක්ෂණය සඳහා තමන්ගේ ප්‍රතිඵල විමසා සිටිනවා. එතකොට සාමාන්‍ය සම්ප්‍රදාය තමයි මෙතෙක් කල් සිද්ධ වෙලා තිබෙන්නේ පාසල් පද්ධතියේ උසස් පෙළ පන්ති ආරම්භ කරන්න කලින් මේ පුනරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන්න විභාග දෙපාර්තමේන්තුව සමත් වෙලා තිබෙනවා. නමුත් මෙවර ගරු ඇමතිතුමනි, මේ වෙනකොට ප්‍රතිඵල නිකුත් වෙලා මාස 4කට විතර කාලයක් නැත්ලා තිබුණත් ලක්ෂයකට ආසන්න ළමුන් සංඛ්‍යාවත් සාමාන්‍ය පෙළ තමන්ගේ ගණිතය ඇතුළු මේ විෂයන්වල පුනරීක්ෂණය කරන්න, නැවත ප්‍රතිඵල සමීක්ෂණය කරන්න, ප්‍රතිඵල පිළිබඳව සෑහීමකට පත් නොවන සිසුන්ගේ ඉල්ලීම ඉටු වෙලා ප්‍රතිඵල තාම නිකුත් වෙලා නැහැ. හැබැයි පාසල් පද්ධතිය මේ වෙනකොට උසස් පෙළ පන්ති ආරම්භ කරන්න පටන් ගන්න තිබෙනවා. තෝරා ගැනීම ඉවර කරලා උසස් පෙළ පන්තිවල නාම ලේඛන වලට ඇතුළත් කරගන්න සිසුන්ගේ සංඛ්‍යාව තීරණය කළා ඉවරයි බොහෝ පාසල් වල. එතකොට අර පුනරීක්ෂණය කරන්න ඉල්ලපු ළමයින්ගේ ප්‍රතිඵල නිකුත් වීම උනාට පස්සේ තවත් පරක් වෙනෝ නම් ඒ අයට උසස් පෙළ පන්තිවලට ඒගොල්ල බලාපොරොත්තු වෙන පාසල් වලට තමන් බලාපොරොත්තු වෙන උසස් පෙළ විෂය ධාරාවට ඇතුළත් වෙන්න තියෙන අවස්ථාව අහිමි වෙමින් තිබෙනවා. ඉතින් මම ඔබතුමාට මේ ප්‍රශ්නය යොමු කරනවා වගේම ඉල්ලා සිටිනවා විභාග දෙපාර්තමේන්තුවට නියෝග කරන්න මේ ප්‍රතිඵල ඉතා ඉක්මනින් නිකුත් කරන්න කියලා සහ පාසල් පද්ධතියට කියන්නේ නැවත මේ පුනරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළාට පසු ඒ අයගේ ඉල්ලුම් පත්‍රය සමාලෝචනය කළා ඒ ළමයිට සාධාරණ ඉෂ්ට වන ආකාරයට ආරම්භ කිරීමට નિયમિત උසස් පෙළ පන්ති වලට ඒ ළමයිනුත් ඇතුළත් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරන්න කියන කාරුණික ඉල්ලීම ඔබතුමාට මම ඉදිරිපත් කරනවා.
ඔව්. ඔව් මයික් එකනේ. ගරු කතානායකතුමනි, ගරු විලේබල මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර මම හෙට ලබා දෙනවා විභාග දෙපාර්තමේන්තුවෙන් විමසලා. ඒකට එක හේතුවක් වුණේ මොකද අර සාමාන්‍ය පෙළ විභාගයේ උසස් පෙළ විභාගයේ කල්යාම නිසා එතන පරතරය අඩු වුණා. ඒක නිසා විභාග දෙපාර්තමේන්තුවට සාමාන්‍ය විභාග දෙකක් අතර තිබෙන්නා වූ කාල පරතරය විවර තිබුණේ නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්නේ වුණේ. නමුත් මම හෙට පිළිතුරක් දෙන්නම් නිශ්චිතව ඒක.
ඔව් දැසිරියසිරියසිරියසිරිය කියන එක.
ගරු කතානායකතුමනි, සභානායකතුමත් ඉන්න නිසා ඒ වගේ අපේ අධිකරණ ඇමතුමත් ඉන්න නිසා මම මේ කාරණය මතු කරන්නේ. විශේෂයෙන් ගරු කතානායකතුමනි, ඉතාම වැදගත් කාරණයක්. දැන් අපේ හමුදාවෙන් විශ්වාසම ගිය අය රුසියානු හමුදාවේ ජෙනරල් කැම්ප් හෙල්පර්ස්, ඒ කියන්නේ සහායකයන් විදියට අරගෙන යනවා යුද්ධයට යන යම් ප්‍රමාණයක්. ඊට අමතරව ජෙනරල් කැම්ප් හෙල්පර්ස් කියලා ගරු කතානායකතුමනි දැවන්ත ජාවාරමක් සිද්ධ වෙනවා. මේ ජාවාරම තුල අපේ අය අරංගිල ගරු කතානායකතුමනි අරංගියන්නේ කැම්ප් හෙල්පර්ස්ලා විදියට. හැබැයි අරංගිල්ල වුණ යුද්ධෙට පාවිච්චි කරනවා. පාවිච්චි කළා ගිය සතිය වෙනකොට ගරු සභානායකතුමනි කුසන්ත ගුණසිංහ කියන නෑ අපි දන්නේ නැහැ මොකද කොයි විදිහටද යන්නේ කියලා. නමුත් කුසන්ත ගුණසිංහ කියන පුද්ගලයාව මේ වගේ පිරිසක් අරංගිල්ලා ඔව්ව දානවා. ඔව් තව දෙන්නේ තුන් දෙනෙකුත් දානවා යුද ටැංකියක් ඇතුළට. ඒ යුද ටැංකියේ පිපිරලා දෙන්නෙක් මැරෙනවා එතන. මේ පුද්ගලයා කරන්නේ ඒ යුද ටැංකියෙන් පැනලා එළියට එනවා. පැනලා එළියට ආවම පස්සේ පද වෙනතුරු දැන් මෙයා වතුරු දාන් ගරුක තනායකතුමා. මේ මේ අපේ හමුදාවේ හිටපු හොඳ සෙබලෙක්, හොඳට වැඩ කරපු කෙනෙක්. එතකොට මේ වගේ විශාල පිරිසක් දැන් ගරු කතානායකතුමනි මම කියන්නම් ඩොනෙට්ස් කියන කැම්ප් එකේ තමයි මෙයාව ඉන්නවයි කියලා මේ ආරංචි ආවේ. කඳවුරු අංකය BL එලිරක් Y 416-98-NO3. දැන් මේක ක්‍රියාත්මක කරන්නේ ඉන්දියානු රෝමා කියලා නීතිඥයෙක්. එයාගේ සහෝදරයා වෛද්‍යවරයෙක්. මේ විදියට ගරු කතානායකතුමනි විශාල පිරිසක් මේ විදියට අරන් ගිහලා තියෙනවා. ඒතර මෙයාට ගහලා තියෙන මේ වගේ තමයි විශේෂයෙන්ම 118ක් එක්කෙනකින් අරන් තියෙන ගරු කතානායකතුමා. මේ විදියට අරන් ගිහලා දැන් අද අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ගරු සභානායකතුමනි ලංකාවේ හමුදාවේ අපේ මිනිස්සු අපේ හමුදා නිලධාරීන් අද රුසියාවටත් යුක්‍රේනයටත් දෙපැත්තටම බැඳිලා ලංකාවේ හමුදාව දෙපැත්තට බැඳිලා ගහ ගන්නවා. මෙන්න මේක ඇතිලා තියෙන තත්ත්ව කරුවා තමයි තුමනි. ඒ නිසා මම ඔබතුමාගේ මට එක විනාඩියක් දෙන්න. දැන් මේ සම්බන්ධව ඇත්තම තිබෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ විදියට කවුද අරන් ගිය පිරිස? මේ අය කී දෙනෙක් අරන් ගිහලා තියෙනවද? මේ අය දැන් මේ වෙනකොට කරු කතානායකතුමනි මේ කීප දෙනෙක්ව දැන් සොයලා අතරංගුට අරන් තිබෙනවා. විශේෂයෙන් මේජර් විජය බණ්ඩාර කියලා එක්කෙනෙක්, ඒ වගේම තව එක්කෙනෙක් ඉන්නවා මේ විදිහටම ගත් එක්කෙනෙක් සරත් හුණුකුඹර, ඒ වගේම මේ වගේ අය ගරු කතානායකතුමනි මේ වගේ ඇඩ් එකක් දාලා තමයි මේ අය අරන් යන්නේ. ඉතින් මේක සම්පූර්ණ නීති විරෝධී කටයුත්තක් මේ සිද්ධ වෙන්නේ. මේ අද මේ සිද්ධ වෙන කාරණය තුළ අපේ හමුදාවේ විශාල පිරිසක් මේකට යනවා. මොකද ආදායම් මාර්ග නැහැ උන්ට, සතපාක ආදායමක් නැති නිසා උන් මේකට හරි ගිහිල්ලා කීයක් හරි හම්බ කරන්න හදන්නේ. ඉතින් ඒ නිසා විශ්‍රාමික හමුදා නිලධාරී. ඉතින් මෙයාගේ ගෞරවයත් ආරක්ෂා කරන්න ඕන එක පැත්තකින්. විශේෂයෙන් ආණ්ඩුව මේ සම්බන්ධව ගන්න පියවර මොකද්ද කියලා මම අහන්න කැමතියි. මොකද හේතුව අද වෙනකොට ලංකාවේ හමුදාව යුක්‍රේනයටත් බැඳිලා කට්ටියක්, රුසියාවටත් බැඳිලා කට්ටියක්, දෙගොල්ල ගහ ගන්නවා. අර අපේ දෙපැත්තෙන්ම එන වෙඩියන් වෙනද අපි ඔක්කොම එකතු වෙලා LTT සම්බිධානයට විරුද්ධව මේ සටන ගෙනිච්චේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද හමුදාවේ අපේ ශ්‍රී ලංකා හමුදාව රටවල් දෙකකට මැදි වෙලා අපේම අය අපේ අතර ගහ ගන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ වගේ කැම්ප් හෙල්පර්ස්ලා විදිහට අරන් යන අයවත් පාවිච්චි කරලා එයාව බලහත්කාරයෙන් යුද භූමියට අරනවා නම් ඒ අයගේ ජීවිතවලට වෙච්ච දෙයක් නෑ. මම එකයි කියන්නේ මේ කුසන්ත ගුණතිලක කියන පුද්ගලයාව දැන්ට කොහෙවත් හොයාගන්න නෑ ගරු කතානායකතුමනි. ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලන්න කැමති අපේ සභානායකතුමාගෙනුත්, ඒ වගේම අපේ අධිකරණමත්තුමාගෙනුත් යම් අදහසක් මේ ඔබතුමාලා ආණ්ඩුවේ අමාත්‍යවරු විදියට කරුණා කළා මේ සම්බන්ධව අපිට යම් ඔබතුමාලගේ අදහස් අපිට ලබා දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා.
හරි, බොහොම ස්තුතියි සභානායකතුමනි. ගරු දයස්රි ජයසේකර මන්ත්‍රීතුමා අසලද ප්‍රශ්නයට ගරු අධිකරණ මන්ත්‍රීතුමාත් පිළිතුරු දෙනවා. අදාළ අංශයට අපි යොමු කරන් මම යොමු කරනවා ඒ ඔතුමා මතු කරපු කාරණය. ඊට පෙර ආතුව ගරු විපක්ෂ නායකතුමා සඳහන් කරපු ප්‍රශ්නය විශේෂයෙන්ම වැටුප් විෂමතාවයන් පිළිබඳව සහ ගරු විමල් විරංශ මලිතුමා තිය සම්බන්ධයෙන් එතුමන්ලා හිටපු අනු කමිටුව මගිනුත් කොටසක් හැටියට තමයි ඒ විෂමතාවය අවසන් කරන්න එදා නිර්දේශ කළ තිබුණේ. ඊළඟ අදියර ඉස්සරහට තියෙනවා. අපි හෝ ඊළඟට ඉස්සරහට ආයවැය මගින් එක වෙන් කරන්න ඕනේ. නමුත් මේ පසුගිය ආයවැයත් මම යෝජනා කළා මේ සඳහා ඉතුරු තුනෙන් එක කොටසකට මුදල් වෙන් කරන්න. නමුත් රටේ ඇතිවෙච්ච ආර්ථික තත්ත්වය තුළ සහ රජයේ සේවකයන් සියලු දිනාට රුපියල් 10,000ක් වැඩි කරපු නිසා ඒකට විශාල මුදලක් වැය වෙච්ච නිසා ඒ පිළිබඳව මේ අවුරුද්ද සිදුුනේ නැහැ. ඒ නිසා ඊටම පැහැදිලිව කියන්න ඕනේ වැටුප් විෂමතාවයේ ගුරුවරුන්ගේ විසඳලා අවසන් වෙලා නැහැ. ඊට සමගාමීව සෙසු හැම ශ්‍රේණියකම තිබෙන්නා වූ ප්‍රශ්නය පිළිබඳව අපි වරින් වර සාකච්ඡා කළා, කමිටු ඉදිරිපත් කළා, එවෙන් ගත්ත සියලු දේ සම්පින්දනය කළා. මේ වෙන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිරීක්ෂණ අරගෙන අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරන මම ඉතාම විවෘතව කියනවා. මම ස්තුතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමාට ප්‍රශ්නේ මතු කරපු එක ගැන. මම නොහිටු වෙලාවේ මේ ලිපිය යවලා තින්නේ. දැන්ටමත් ලේකම්තුමීට උපදෙස් දීලා තිනවා මේ පිළිබඳව කරුණු විමසන්න ලිපිය යවපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමියගෙන්. ඔබතුමා මට දුන්නේ සහයෝගය ගැන මම ස්තුතිවන්ත වෙනවා. මම ඉතාම විවෘතව සඳහන් කරන සියලුම ගුරු වෘත්ති සමිති වලටත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම වෘත්ති සමිති වලටත් මේ විෂමතාවය විසඳලා අවසන් වෙලා නැහැ. ඒ සඳහා අපි ඉදිරියට කටයුතු කරනවා කියලා.
ඔව් මිස්තුති ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ ඔව් අධිකරණයතුමා.
ගරු කථානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා ගරු දයසිරි ජයසේකර මැතිතුමාට මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ මතු කිරීමත් එම කාරණය පිළිබඳව රටේ ජනතාවටත් යම් අදහසක් ලබා ගන්න කටයුතු කිරීම පිළිබඳව දැනට ගරු කථානායකතුමනි පොලිසියට යම් තොරතුරු ලැබිලා තියෙනවා. යම් රැකියා ඒජන්සි ස්වභාවයේ යම් ජාවාරංකාරයන් කීප දෙනෙක් යම් තැනැත්තන් රැකියාවන් ලබා දෙන බවට රුසියාවට හෝ යුක්‍රේනයට රැගෙන ගොස් ඔවුන් වෙනත් රැකියා වෙනුවට මේ හමුදා සේවය සඳහා බඳවාගෙන ඇති බවට. ඒ පිළිබඳව දැනටමත් පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. විදේශයේ කටයුතු අමාත්‍යාංශයේ පිළිබඳව කරුණු සොයා බලමින් තිබෙනවා. ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් හෙට දිනේදී ගරු මහජන ආරක්ෂක ඇමතිතුමාගේ මගින් ලබා දෙන්න ඔබතුමාට අපි කටයුතු කරනවා.
ඔව් මිස්තුති ප්‍රධාන වැඩ කොට ආරම්භයේදී යෝජනා පිළිබඳව දැනුම් දීම. ඔව් විපක්ෂ නායකතුමා.
තවශ්‍යෙන්ම අධ්‍යාපන ඇමතිතුමා සභානායකතුමා හැටියට එතුමාට අවසර දුන්න කරුණු දෙකක් ඉදිරිපත් කරන්න. අර එක කරුණක් ඊළඟ කරුණ බොහොම බරපතල කරුණක් ගරු අධ්‍යාපන ඇමතිතුමනි. මේක ඔබතුමා සභානායකතුමා හැටියට මේක හොයලා බලන්න ඕන. ඔබතුමා දන්නවා මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහත්මයා ඝාතනය කිරීම. එතුමා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස තේදීපත් වෙලා කරන්දෙනිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක හැටියට කටයුතු කරා. ඔහුව ඝාතනය කරා පෙබරවාරි 26 වෙනිදා කුරුඳුගහ ඇතක්ම දිවිතුරුගම ඔහුගේ නිවසේදී. සාමාන්‍යයෙන් මේ වගේ ඝාතනයක් සිදු වුනහම පැය 24ක් 48ක් යන්නට මත්තෙන් විමර්ශන කණ්ඩායම් යොදවලා ඕකේ සුළුමුළ බොහෝ අවස්ථාවල හොයාගන්නවා. හැබැයි ඇත්ත වශයෙන්ම මේ රොෂාන් කුමාර් දිලීප රොෂාන් කුමාර් මහත්මයාගේ ඝාතනය පිළිබඳව කිසිම හෝඩුවාවක් නැහැ. ඇත්ත වශයෙන්ම ඔහු හැමදාම සටන් කරා ලොකු ලොකු සමාගම් එක්ක වෙන මොනවත් නෙවෙයි මේ රටේ ජනතාවට කුණු කෑම කවන්නට කටයුතු කරපු ලොකු ලොකු සමාගම් එක්ක විශේෂයෙන්ම වෘත්තිය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු පුද්ගලෙක්. ඒකට මේක බාර දීලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. හැබැයි මේ ඉන්වෙස්ටිගේෂන් එක ඉදිරියට යෑමක් පේන්නේ නැහැ. එතකොට මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇඟිලි දික් කරන්නට යනවා නෙවෙයි, මහජනතාව තුළ සැකයක් ඇති වෙනවා මේ විවිධ සමාගම් විවිධ බලපෑම් කරලා මේ රටේ ජනතාවට කුණු කෑම කවන්නට කටයුතු කරන්න හදනකොට ඒවට විරුද්ධ වෙන PHI ලව මරලා දාන්නට කටයුතු කරන ඒ සමාගම් මේ රටේ නීතියේ ආධිපත්‍යයට යම්කිසි බලපෑමක් කරනවා දෝ කියන සැකයක් ඇති වෙනවා. ඉතින් මම චෝදනා කරන්නට යන්නේ නැහැ, කරුණා කරලා මේක පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් ඒ වගේ මම ඉල්ලීමක් කරනවා ගෞරව අධිකරණ මැතිතුමාට
නීති හා සාමය පොලිස් ශාස්ත්‍ර භාර ඇමතුමාට මේ සභාවේ මේ ගැන ප්‍රකාශයක් කරන්නයි කියලා. මොකද ඔබට මතකද දන්නේ 2011 සැප්තැම්බර් 29 වෙනිදා වෛද්‍ය ප්‍රියංකර ප්‍රසාද් ජයසිංහ මහත්මයාවත් ඝාතනය කරා ඔය කරන්දනීය ප්‍රදේශයේ. විශේෂයෙන්ම ඒකටත් හේතුව එයා මේ අඩු ගාස්තුවක් ලබාගෙන මේ ගිලන් වෙච්ච ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක්. ඔව්ව මරලා නැම්මා. රසායනාගාර ලොකු ආයතනයක හිමිකරුවන් එලෙස කරයි කියන එක තමයි තියෙන සැකය. ඉතින් මම කියන්න කැමති මේ කරුණා කරලා මේ රටේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අතිවිශිෂ්ට සේවාවක් කරන්නේ. අනිත් එක මේ අපිටත් චෝදනාවක් එනවා මේ දිලීප රොෂාන් කුමාර මහත්මයාගේ ඝාතනය ගැන අපි මේක ගැන කතා කරෙත් නැහැ, මේක ගැන හණක් නැගුවෙත් නැහැ. ඇත්ත වශයෙන්ම ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයන්ව අපි ආරක්ෂා කරන්නට ඕන. ඉතින් පැහැදිලිවම මේක පිටුපස අපිට පේන දේ තමයි මොකක් හරි කුණු කෑම සපයන සමාගමක් ඉන්නවා. ඉතින් මේක පිළිබඳව ගරු අධිකරණ ඇමතිතුමාත් පොලිසිය ඇමතිතුමාත් හෙට දවසේ කරුණා කරලා අපිට උත්තර ලබා දෙන්න. බොහොම ස්තුතියි.
හරි.
ඉක්මන් කරනවා ගරු කථානායකතුමනි, ගරු විපක්ෂනායකතුමා මතු කරපු කාරණේ සභානායකතුමනි, ඒ වගේම අධිකරණ ඇමතිතුමනි, මේ සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ එතුමාගෙන් සඳහන් වෙච්ච වෛද්‍යවරයා එක්තරා YouTube නාලිකාවක් එක්ක කරපු සංවාදයකදී අපේ රටේ පාරිභෝගික ජනතාව පරිභෝජනයට ගන්න සමහර ආහාර, ඒ කියන්නේ රතු හාල් රතු කරන්නේ කොහොමද වංචනික විදියට, වෙනත් වර්ණ ගන්නවන්නේ කොහොමද, ඒවා සෞඛ්‍යයට අහිතකර විදියේ තත්වයකට ඇති වෙන්නේ කොහොමද, පරිප්පු වල වර්ණ වෙනස් කරන්නේ කොහොමද, මේ කරුණු ඔවුන් ඉතාම නිර්භීතව සහ ඉදිරිතරව අනාවරණය කළා. මේ අනාවරණය කිරීමෙන් පසුව තමයි මේ දෙපළව ඝාතනය කිරීමකට ලක් වෙන්නේ. ඒ නිසා සාධාරණ සැකයක් තිබෙනවා විපක්ෂ නායකතුමා මතු කළා වගේ ඒ ජාවාරම්කාරී කණ්ඩායම් තමයි මේ තර්ජනය කළේ. උඹලා අපේ මේ සෞඛ්‍ය විරෝධී මේ පාරිභෝගිකයාට වසකබන ව්‍යාපාරයට අභියෝග කරන්න ඉන්න එපා, එහෙම අභියෝග කරොත් උඹලට ජීවිතයෙන් වන්දි දෙන්න වෙන්නේ කියන එකයි මේකේ පණිවිඩය කියන එක අපි සැක කරන්නේ. දැන් ඔබතුමා මෙතන පොලිසිය බාර ඇමතුමත් නැහැ. ඔබතුමා මීට කලිනුත් අපි සමහර ප්‍රශ්න මතු කරාම එතුමාගේ අවධානයට යොමු කරනවා කියලා මේ සභාවේ කිව්වා. දැන් මම මීට කලින් අවස්ථාවක අර මීවන පලානේ කියලා භික්ෂු වේශධාරියෙක් සිවුනිකායක මහානායක ස්වාමින් ග්‍රෑනන් වහන්සේලා නිකුත් කරපු නිවේදනයක් සම්බන්ධයෙන් මේ සභාවේ කරුණු මතු කරාමත් ඔබතුමා කිව්වා පොලිසිය බාර ඇමතුමාටත් ඒ වගේම බුද්ධ ශාසන ඇමතුමාටත් මේ ගැන දැනුම් දීලා අවශ්‍ය පියවර ගන්නම් කියලා. නමුත් මේ වෙනතුරු ගත්ත පියවරක් නැහැ. ඔය මීවන පලානේ කියන හාමුදු භික්ෂු වේශධාරියා කියනවා මේ සිදුහත් කුමාරයාගේ මව මොකද ලිංග විපර්යාසයක් වෙලා සංකපිට්ටි විහාරෙද කොහෙද හිර කරලා තිබ්බයි කියලා. ඉතින් මේ වගේ මේ බෞද්ධ ධර්මයේ විකෘති කරන අය දැන් ඔබතුමා මෙතනදිත් කියයි මේ අදාළ ඇමතිවරු නැති නිසා ඒ අයගේ අවධානයට යොමු කරනවා කියලා. මම කියන්නේ ඒ පිළිතුරෙන් අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. කරුණා කරලා මේ සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඝාතනයත් ඒ වගේම වෛද්‍යවරයාගේ ඝාතනයත් අපි ඔක්කොම පරිභෝජනය කරන දැන් රතුහාල් ඔබතුමත් කරනවා මහත් කරනවා අපි ඔක්කොම කන්නේ බස. ඒක අනාවරණය කරපු මිනිසුන්ගේ ජීවිතවලට යුක්තිය ඉටු කරන්නත් අර ඇමතිවරු ලව්වා මේ ගැන අවශ්‍ය පියවර ගන්නවා කියලා කියපු වාක්‍යයට පණ දෙන්නත් අවශ්‍ය කටයුතු කරන්න කියලා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි. නලින් බණ්ඩාර මන්තුමා ඉක්මන් කරන්න.
දරු කතා නැතුව මම වෙනත් කාරණයක් කොමු කරන්නේ. විශේෂයෙන් ඔබතුමා දන්නවා මීට දින දෙක තුනකට කලින් දියතලාව ෆොක්සිල් තරගාවලියේදී 7 දෙනෙක් මරණයට පත් වුණා. ගරු කථානායකතුමනි මෙතනදී බොහොම පැහැදිලිව අපි දැක්කා මේක නොසලකිලිමත්කම තරඟ සංවිධායකගේ නොසලකිලිමත්කම නිසා තමයි වුනේ. අපි හොයලා බලපුවාම සාමාන්‍යයෙන් ට්‍රැක් එකේ ඉඳන් අඩි 50ක් එහා පැත්තෙන් හමුදාව ඉඳලා එතනින් පිටිපස්සේ තමයි නරඹන්නෝ ඉන්න ඕනේ. ඒ වගේම තරගෙන් තරගයට වතුර දාන්න ඕන දොවිලි තියෙනවා නම්. ඒ වගේම සාමාන්‍ය සුළු බෙන්ඩ් එකක හරි වැලි කොට්ට දාලා ආරක්ෂක විධිවිධාන සේෆ්ටි දාලා තියෙන්න ඕන. ඉතින් ඒ මොකක්වත් තිබිලා නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ සංවිධායකයෝ තරඟ සංවිධායකයෝ අපරාධමය වරදකට දඬුවම් ලැබිය හැකි පිරිසක් විදියට නම් කරන්න ඕන. ඒක නීතිය ක්‍රියාත්මක කරනවා. දැන් තරඟේ අන්තිමට අත්අඩංගුවට ගත්තේ ෆේස් පැදපු අය. දැන් මේක හරියට ක්‍රිකට් මැච් එකක 6යි පාරක් ගාලා බෝලේ ඔලිය වැද්ද තුවාල වුණොත් හරි වෙන අනතුරක් වුණොත් හරි බැට්මන්ක් තරංගුර ගන්නවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි පාර්ලිමේන්තුවට වකීමක් තියෙනවා මේ වගේ නොසලකිලිමත් තරඟ සංවිධායකරුන්ට දඬුවම් නොදුන්නොත් ආයේ යම් දවසක මේ වගේ සිද්ධි වෙන්න පුළුවන් 7 දිනක් වරන 20 ගානක් තුවාල ලැබුවා. ඒ නිසා මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරලා මේ තරඟ සංවිධායකින්ට දඬුවම් දීම සඳහා අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා පිළිබඳ දැනුම් දීම සභානායකතුමා. මොකද මේ
අරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා විසින් යොමු කරන ලද කාරණය මගේ දිස්ත්‍රික්කයේ සිද්ධ වෙච්ච ප්‍රශ්නයක්. ඔබතුමා දන්නවා කරන්දෙනිය ප්‍රදේශයේ තියෙන තත්වය මත හමුදා ඒකකයක් පිහිටවල තියෙනවා කරන්දෙනියේ. STF එක යොදවලා තිනවා. නමුත් කිසිදු ආකාරයක හැම වෙලේම බැරුවොත් පාරේ හමුදා බයිසිකල් යනවා. මේ වෙන තෙක් මේ කාරණේ සම්බන්ධව සොයා බැලීමකින් එලිදරව්වක් කරගත්තේ නැත්te කියන එක මොකද්ද කියන එක පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා පොලිස් ප්‍රතිවරයට නියම කරන්න කියලා ඉල්ලා හිටිනවා. මොකද ඇයි මේ කාරණාව පිළිබඳවම මේ ආකාරයට සිදු වෙන්නේ? පොලිසිය නැත්තම් ප්‍රශ්නයක් නැහැ. පොලිසිය ඉන්නවා, හමුදාව ඉන්නවා, පාරේ හැම වෙලෙම STF බයිසිකල් දුවනවා, හමුදා බයිසිකල් දුවනවා. මේ පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි සභානායකතුමා යෝජනා කරනවා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වීම, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අටේ විද්‍යුතානුල කුමක් සුනාන් තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වාද, අපර භාග 1:00 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය? පූර්ව භාග 10:30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30 කතානායකතුමා ඒක නෑ මේ මේ න්‍යාපත්‍රයක් කියන ඊට පස්සේ අපිට ඒක එකඟ වෙන්න පුළුවන්. 5:30 කතානායකතුමා ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාවකද?
ආයි.
යෝජනා අංක 1. විජේදාස රාජපක්ෂ මැතිතුමා.
ගරු කතානායකතුමනි,
ඔව් මොකද විපක්ෂ නායක? සභානායකතුමා
වාදේ.
හා, දිවා ආහාරයෙන් තොරව පවත්වාගෙන යමු. පරි
එකඟයි.
එකඟයි.